கௌரவ உறுப்பினர் மாவை சேனாதிராஜ.
குழுக்களின் தலைவர் அவர்களே, இன்று சென்ற 22ஆம் தேதி அல்லது 21ஆம் தேதி மாலையில் ஜனாதிபதியினாலே பிரகடனப்படுத்தப்பட்ட அவசரகால சட்டத்தை மீண்டும் ஒரு மாதத்துக்கு நீடிக்க வேண்டும் என்று இன்றைக்கு பிரேரணை முன்வைக்கப்பட்டிருக்கின்றது. இந்த அவசரகால சட்டம் ஐஎஸ்ஐஎஸ் தீவிரவாதத்தினுடைய நடவடிக்கைகளுக்கு எதிராக ஜனாதிபதி அவர்கள் அப்படியான பயங்கரவாதத்தை அழித்தொழிப்பதற்கு தனக்கு அதிகாரம் வேண்டும் என்ற அடிப்படையில் இப்பொழுது பாராளுமன்றத்திலும் அதற்கான ஆதரவு தனக்கு வேண்டும் என்றும் அவர் இந்த பிரகடனத்தை அவசர சட்டத்திற்கான பிரகடனத்தை அறிவித்திருக்கின்றார். அந்த பிரகடனம் 24ஆம் தேதி தான் வர்த்தமானியிலே அறிவிக்கப்பட்டிருக்கின்றது. வர்த்தமானியில் அறிவிக்கப்படுவதற்கு முன்னர் அந்த வர்த்தமானியில் அறிவிக்கப்பட்டுள்ளவாறு இந்த அவசரகால சட்டத்தில் என்னென்ன விதிகள் இணைக்கப்பட்டிருக்கிறது என்று யாருக்கும் தெரிந்திருக்காது. அந்த வர்த்தமானி வெளிவந்ததற்கு பிறகு எங்களுடைய கருத்து, முன்பு வேண்டாம் என்று தவிர்க்கப்பட்ட கைவிடப்பட்ட பல விதிகள் இந்த அவசரகால சட்ட விதிகளிலே வர்த்தமானியிலே அறிவிக்கப்பட்டிருப்பதாக எங்களுக்கு ஒரு கருத்து உருவாகி இருக்கின்றது. ஜனாதிபதி அவர்கள் இந்த நாட்டிலே ஒரு பாரிய கைத்தல ஒரு குண்டு வீச்சு, குண்டு வெடிப்புகள், அதுவும் தேவாலயங்களிலே இந்த நாட்டினுடைய பாரிய விடுதிகளிலே தற்கொலை குண்டுதாரிகள் குண்டுகளை வெடித்திருக்கிறார்கள் என்று ஒரு அவசரகால நிலைமை தேவைப்பட்டால் ஜனாதிபதி அதை செய்திருக்கலாம். ஆனால் அடுத்த தினமே ஜனாதிபதி அவர்கள் இந்த பாராளுமன்றத்தில் அங்கம் வகிக்கின்ற கட்சிகளை அழைத்து பேசியிருக்க வேண்டும். அது ஒரு தேவை என்பதை நான் திட்டவட்டமாக இந்த சபையிலே முன்வைக்க விரும்புகிறேன். இன்று வரையிலும் அவ்வாறு நடக்கவில்லை. ஏனென்றால் குறிப்பாக அதை வேறு கட்சிகள் எவ்வாறு எடுத்துக்கொள்கிறார்களோ எனக்கு தெரியாது. எங்களுடைய தமிழ் பிரதேசங்களை பொறுத்தவரையில் இந்த அவசரகால சட்டத்தை நாங்கள் நீண்ட காலமாகவே அதில் அனுபவப்பட்டவர்கள், பல பாதிப்புகளை அடைந்தவர்கள். இனக்கலவர காலங்களிலும் சரி, அதற்கு பிறகு போர்க்காலங்களிலும் சரி, எங்களுடைய பொதுமக்கள் மிக மோசமாக பாதிக்கப்பட்டிருக்கின்றார்கள். அந்த கருத்தை நாங்கள் இந்த குண்டு வெடிப்புகளுக்கு பிறகு அதில் பாதிக்கப்பட்டவர்கள் சார்பிலே ஒரு துக்க நாளை நாங்கள் கடைபிடிக்க வேண்டும் என்று அறிவித்த பொழுது கூட இந்த அவசரகால சட்ட விதிகளின் அடிப்படையில் எங்களுடைய மக்கள் ஏற்கனவே அனுபவித்த அனுபவங்கள் போர்ந்து இனிமேலும் எங்களுடைய சாதாரண மக்கள் பாதிக்கப்படக்கூடாது என்று நாங்கள் வேண்டுகோள் விடுத்திருக்கின்றோம். ஆனால் வடக்கு பகுதியிலே, குறிப்பாக கிழக்கு பகுதியில் முஸ்லீம்களும் தமிழர்களும் வாழுகின்ற இடம், அம்பாறையிலே சிங்களவர்கள் அதிகமாக வாழுகின்ற இடம், அங்குள்ள நெருக்கடிகள் வித்தியாசமானவை. ஆனால் வடபகுதியிலே பார்த்தால் தென்னிலங்கையில் இடம்பெறாத பல சோதனைகள், சோதனை சாவடிகள் வடக்கிலே மிக அதிகமாக நிறுவப்பட்டு மக்களுடைய போக்குவரத்து இடம்பெறுகின்ற பொழுது அந்த வண்டிகள் நிறுத்தப்பட்டு அதற்கு பிறகு பல நீண்ட தூரத்துக்கு அவர்களை இறக்கி நடக்க வைத்து அவர்களுடைய பொதிகளையும் சுமந்து செல்ல வேண்டிய நிலைமை கூட எங்களுடைய சாதாரண மக்களுக்கு, அதுவும் வயதானவர்களுக்கு, குழந்தைகளுக்கு ஏற்பட்டிருப்பதை நான் சுட்டிக்காட்ட வேண்டும். இவ்வாறு பல இடங்களில் வடக்கிலே தான் மிக அதிகமாக இது எல்லா இடமும் நடந்ததாக நீங்கள் சொன்னால் அதை நாங்கள் ஆராய்ந்து பார்க்கலாம். அதைவிட எங்களுடைய நான் மிகவும் முக்கியமாக சொல்லுகின்ற விடயம், எங்களுடைய மாணவர்கள், இளம் பிள்ளைகள், முன்பள்ளிகளுக்கு செல்கின்ற பிள்ளைகள், அவர்களுக்கு அவருடைய பள்ளிக்கூடங்களுக்கு முன்னால் பாடசாலைகளுக்கு முன்னால் அல்லது அவர்கள் போகின்ற பஸ் வண்டிகளிலே அவர்கள் பரிசோதிக்கப்படுவது, பாடசாலைகளிலே பரிசோதிக்கப்படுவது. நான் சென்ற 18ஆம் தேதி காலையில் வேம்படி மகா வித்தியாலயத்திலே ஒரு நிகழ்ச்சிக்கு நான் சென்றிருந்தேன். வெளியிலே ராணுவத்தினர் நிற்கின்றார்கள், போலீசார் ரெண்டு பேர் அங்கே இருக்கின்றார்கள். அந்த பிள்ளைகள், சிறு பிள்ளைகள் கூட அல்லது அந்த பாடசாலை மாணவர்கள் வருகின்ற பொழுது அவர்களுக்கு இவ்வாறு ஒரு நெருக்கடி ஏன் வந்தது என்று அவர்களுக்கு தெரியாது. இப்படி ஏன் ராணுவத்தினர் இங்கே இருக்கிறார்கள், நாங்கள் ஏன் பாடசாலைகளுக்கு போகவில்லை, ஏன் எங்களுடைய பாடசாலை புத்தகங்கள் கொண்டு வருகின்ற பொழுது அந்த பைகள் ஏன் ஆராயப்படுகிறது, எங்களுக்கு என்ன நடந்திருக்கிறது என்று இந்த விடயத்திலே அக்கறை கொள்ளாத அல்லது தெரியாத அல்லது அதனுடைய விளைவை புரிந்து கொள்ள முடியாத அந்த சிறு பிள்ளைகள் அவருடைய மனதிலே என்ன எண்ணம் ஏற்படும். அவர்கள் ISIS பற்றி ஆராய வேண்டியிருக்கும். எங்களை விட எங்களுடைய சிறு பிள்ளைகள், வயதிலே குறுகிய பிள்ளைகள் இன்றைக்கு இந்த உலகத்திலே அறிவியல் ரீதியாக ஊடகவியலை இரவிரவாகவே தங்களுடைய கம்ப்யூட்டர்ஸ் ஊடகங்கள் அந்த இணையதளங்களில் அவர்கள் பார்க்க முடியும். அவ்வளவுக்கு மிகவும் நல்ல சிறந்த ஆற்றல் அறிவு கொண்டவர்களாக அவர்கள் வளர்கின்றார்கள். அவர்கள் மத்தியிலே இந்த அவசரகால சட்டத்தின் கீழ் ராணுவத்தினருக்கு கட்டுப்பாடு அற்ற வகையில் புதிதாக இன்னும் மேலதிகமாக இணைக்கப்பட்ட விதிகளின் அடிப்படையில் அவர்கள் நினைத்தவாறு குறிப்பாக எங்களுடைய பிரதேசங்களிலே அந்த அவசரகால சட்டத்தை பயன்படுத்துவதை நாங்கள் ஆதரிக்க மாட்டோம். நாங்கள் அதற்கு எதிர்ப்பு தெரிவிக்க வேண்டும். அதுக்கு ஒரு கட்டுப்பாடு இருக்க வேண்டும், விதிமுறைகள் வகுக்கப்பட வேண்டும். ஆனபடி தான் சொன்னேன், ஜனாதிபதி அடுத்த நாளே பாராளுமன்றத்தில் அங்கம் வகிக்கின்ற கட்சியுடைய தலைவர்களோடு அழைத்து அவர்களுடன் அந்தந்த பிரதேசங்கள் சம்பந்தமாக ஏற்படுகின்ற விளைவுகள் அல்லது அதற்கான நடைமுறைகளை எப்படி வழிநடத்த வேண்டும் என்று அவர் ஆராய்ந்து தீர்மானித்தால் இவ்வாறான பிரச்சனைகள், இவ்வாறான நெருக்கடிகள் ஏற்பட்டிருக்க முடியாது. அடுத்ததாக நான் குறிப்பாக இந்த நேரத்திலே கேட்டுக் கொள்வது, இன்றையில் இருந்தாவது இந்த பாடசாலைகளில் பாடசாலை மாணவர்களை பரிசோதிக்கின்ற, பாடசாலைகளுக்குள் சோதிக்கின்ற ஏதாவது விபத்து இருக்குமானால் அதை முன்கூட்டியே அறிவித்துவிட்டு எவ்வளவு நேரம் எடுக்கப் போகிறது, காலையிலே பிள்ளைகள் பரிசோதிக்கப்பட வேண்டும், பாடசாலைகளை பரிசோதிக்க வேண்டும், இந்த மாதிரியான நெருக்கடிகளை கொடுக்க வேண்டாம்.
கௌரவ உறுப்பினர், 2 நிமிடங்கள் இருக்கு, 2 நிமிஷம் இருக்கு,
10 நிமிஷம்
ஒதுக்கப்பட்டது, 10 நிமிஷம் 37.
ஆனபடியால் இந்த அவசரகால சட்ட விதிகளின் கீழ் நேற்று இந்த அவசரகால சட்டம் இவ்வளவு நெருக்கடி இருக்கின்ற நேரத்தில் 10-15 ஆண்டுகள் தீர்ப்பு வழங்கிய ஞானசார தேரர் அவர் சிறையில் அடைக்கப்பட்டார் நீதிமன்றத்தினாலே. அவரை விடுதலை செய்ய முடியும் என்றால் 10-15 ஆண்டுகளுக்கு மேலாக அவசரகால சட்டத்தை, இந்த பயங்கரவாத தடை சட்டத்தின் கீழ் கைது செய்யப்பட்ட தமிழ் இளைஞர்கள் இன்றும் நூற்றுக்கணக்காக இருக்கின்றார்கள் சிறைகளிலே. எத்தனை ஆண்டுகளாக நாங்கள் கேட்கின்றோம், அவர்களிடம் நீதிமன்ற வழக்கு, அதாவது நீதிமன்றங்களுக்கு வழக்கறிஞர்கள் நியமித்து அவர்களுடைய வழக்கை வாதாடுவதற்கு கூட நிதி இல்லாதவர்களாக இருக்கின்றார்கள். அவர்களை விடுதலை செய்ய வேண்டும் என்று நாங்கள் எத்தனை முறை கேட்டுவிட்டோம். பயங்கரவாத தடை சட்டத்தை நீக்க வேண்டும் என்று சர்வதேச ரீதியாக மனித உரிமை பேரவையிலே கூட தீர்மானம் நிறைவேற்றினார்கள். ஆனால் இன்றைக்கு அந்த சட்டங்கள் மேலும் மெருகூட்டப்பட்ட வகையில் தாங்கள் விரும்பியவாறு பல லட்சக்கணக்க மாணவர்களை கைது செய்தார்கள் யாழ்ப்பாணத்திலே. அவர்கள் இன்றைக்கு அந்த வழக்கை கைவிட வேண்டும், புனவழங்கப்பட்டிருந்தாலும் என்று அவர்கள் அங்கே போராடி கொண்டிருக்கின்றார்கள். பயங்கரவாத தடை சட்டம் நீக்கப்பட வேண்டும், ஒரு பொருத்தமான சட்டத்தை மாற்றியீடாக இவ்வாறான சூழ்நிலைகளில் ISIS போன்றவர்களுடைய நடவடிக்கைகளுக்கு பொருத்தமான சட்டங்களை கொண்டு வரலாம். அவசரகால சட்டத்தை நீடிப்பதை நாங்கள் எதிர்க்கின்றோம். இவ்வாறு செய்வதனால் எங்களுடைய இன பிரச்சனை தீர்க்கப்படுவது தள்ளி வைக்கப்படுகிறது, ஆராய்வதற்கு ஆயத்தமாக இல்லை. நிலங்கள் ராணுவத்துடைய ஆக்கிரமிப்பிலே இருக்கிற நிலங்கள் அது அப்படியே ராணுவத்துக்கு வேண்டும் என்று சொல்ல வேண்டிய நிலைமை உருவாக்கப்பட்டிருக்கின்றது. அப்படி ஒவ்வொரு நிலைமைகளையும் ஐநா மெண்டல் பேரவை நிறைவேற்றப்பட்ட தீர்மானங்கள் இன்றைக்கு நடைமுறைக்கு வர முடியாது என்று ஜனாதிபதி அறிவித்தார். நாங்கள் ஏற்றுக்கொள்ள மாட்டோம் என்று சொன்னார். ஆனால் இப்பொழுது அதை பற்றி பேசுவதற்கே யாரும் ஆயத்தம் இல்லாமல் ஐஎஸ் அந்த விடயத்தில் நாங்கள் அரசாங்கத்துக்கு ஆதரவு கொடுத்தோம். நீங்கள் அதை ஒழிக்க வேண்டும். ஐஎஸ்ஐ பயங்கரவாதத்தை ஒழிக்க வேண்டும். முஸ்லீம் அடிப்படைவாத ஒரு அரசாங்கத்தை உலகிலே நிறுவ வேண்டும் என்று சொல்லுகின்ற கருத்தை நாங்கள் ஏற்றுக்கொள்ள மாட்டோம். ஆனால் எங்களுடைய பிரதேசத்திலே எங்களுடைய பிரதேசம் மீள கட்டியெழுப்பப்பட வேண்டும். ஆனால் போர்னாலே பாதிக்கப்பட்ட பிரதேசம் பொருளாதார ரீதியாக மீண்டும் வீழ்ச்சியடைந்திருக்கின்ற நிலைமையில் எவ்வாறு மீள கட்டியெழுப்பலாம்?
முடித்துக் கொள்ள வேண்டும்.
மிக நன்றி. நான் ஒரு நிமிஷத்திலே முடிக்கின்றேன். ஆகவே இந்த கொலை இந்த ஐஎஸ்ஐ குண்டுதாரிகளுடைய குண்டுவெடிப்பினால் நான் ஒரு அபிப்பிராயத்தை நான் அறிந்தேன். ஒரு மதிப்பீட்டை செய்தால் போரிலே லட்சக்கணக்கான மக்கள் போரினாலே தங்கள் உயிர்களை பலி கொடுத்திருக்கின்றார்கள். தேவாலயங்களிலே அல்லது இந்த விடுதிகளிலே கொல்லப்பட்ட மக்களுடைய எண்ணிக்கை ஆராய்ந்து பார்த்தால் கூட மட்டக்களப்பிலே 100க்கு 100 வீதம் தமிழர்கள் தான் கொல்லப்பட்டிருக்கின்றார்கள். கிறிஸ்தவர்கள் என்று குறிப்பிட்டாலும் கூட இங்கே கொழும்பிலே கூட அந்த பிரதேசங்களில் நடைபெற்ற சம்பவங்களை குண்டுவீதிகளில் கொல்லப்பட்டவர்களை பார்த்தால் அவர்களும் அதிகமாக தமிழர்களாகத்தான் இருப்பதாக எங்களுக்கு ஒரு கருத்து கணிப்பு தெரிவிக்கப்பட்டிருக்கின்றது. ஆகவே இவ்வாறு இந்த அவசரகால சட்டம் இருக்கும் வரைக்கும் எங்களுடைய பிரதேசங்கள் பாதுகாப்பற்றவையாக இருக்கப் போகின்றன. எங்களுடைய மக்கள்
நன்றி
இந்த நெருக்கடிக்குள்ளே அவர்கள் அகப்பட்டு பாதுகாப்பற்றிருக்க போகின்றார்கள். அதுபடியால் இன்றைக்கு எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் ஒரு தீர்மானத்துக்கு வந்திருக்கின்றார்கள். இந்த அவசர ஆலை சட்டத்தை நீடிப்பதை நாங்கள் ஆதரிக்கவில்லை. அதற்கு எதிராக நாங்கள் இருக்க வேண்டும், வாக்களிக்க வேண்டும் என்று கூட அந்த கருத்துக்கு நாங்கள் வந்திருக்கின்றோம். அதுபடியால் ஜனாதிபதி அவர்களும் இந்த குறிப்பிட்ட கருத்துக்களில் இந்த அவசர சட்டம் சம்பந்தமாக அனைத்து கட்சி பாராளுமன்ற அங்கம் வகிக்கிறவர்களை அழைத்து இதில் உள்ள நெருக்கடி குறைபாடு என்பவர்களை தீர்மானிப்பதற்கு ஒரு கூட்டத்தை நடத்த வேண்டும். அதில் நாங்கள் எங்களுக்கு அது திருப்தியாக இருந்தால் அதை பற்றி பரிசீலிக்கலாம். ஆனால் இன்றைக்கு எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் தாங்கள் வாக்களிக்கப்படுவதை நாங்கள் எங்களால் நிராகரிக்க முடியவில்லை. ஏற்றுக்கொள்ள வேண்டும் என்ற நெருக்கடி, எதிராக வாக்களிக்க வேண்டும் என்ற நெருக்கடிக்குள் நாங்கள் தள்ளப்பட்டிருக்கிறோம் என்பதை கூறி விடைபெற்றுக் கொள்கிறேன். நன்றி.
நன்றி. ஹொனரபிள் பாட்டாளி சம்பிக்கரன் அவர்கள். ஹோட பிளீஸ். ஹொனரபிள் துரட்ன சிங்கம் வில் டேக் தி சேர்.
மந்திரிதுமணி பாஸ்கு இரிதா த்ரஸ்ட பிரகாரைய தெக்கம அப்பே ராஜ்யே மூலிக காரணையாக பிலிபந்த பிரஷ்னையாக பெற நகுன ஏக தமாய் மே ராஜ்ய தீவிமேதி ஜனதாவ கே ஆரக்ஷாவ சந்தா ஜனதாவ சத்து யம் அவ்யாவுத தியனோனன் ராஜ்யேட்ட பாரதியில தமாய் ராஜ்ய ஜனதாவட ஆரக்ஷாவ தென்னு சன்னத்த சேனாங்க ஏவகேம நீதி ரீதி அதிகல்ல தீன் இது மே சித்வீமத் தெக்க பெனநகிச்ச பிரதான காரணி ஜனதாவகே ஆரக்ஷாவ ராஜ்யேட சகசன்னு பேகியன விஸ்வாசக் ஜனதாவதுல அதிவீம் தேனிசா ஆரக்ஷக அன்சவல்ட மெஹும் கடிட்டு கிரீமே பகசுவ தகா ஹசிநீத்திய கினேன சித்தவுன ஹசிநீத்திய கினாவட பசே மேரட்டே தீன அத்தக்கீம தமை ஜனதாவகே பிரஜாதந்திரவாதி நிதாசத் ஜாதிக ஆரக்ஷாவத் கீன மே தெகாத்தரே சமபரதாவே கட்டிக்கரகான் ஆரக்ஷகான்ச ரஜ சமத்வே கீன ரஜேக்கம் அரமுன மேசந்தா த்ரஸ்தவாதே மர்தனே கிரீம நமுத்தே அத்தரே ஜனதாவ விஷால அப்பாசுதாவேங்கள்ட பத்தேனோ முகது ஜனதாவகே எம் எம் பாசல் ஓல்ட்டையான் ரஜே காரியாலோட்டையான் கிஹாம் பரீட்சா கரண்டு அத்தம் விட்ட ஏகே பௌஜலிகத்வேட்டு பிரஷ்ன பெறனகினோம் நமுத் அப்படி ரட்டக் ஹட்டியேட்டு சமாஜ ஹட்டியேட்டு சுரக்ஷித ரட்டக் கத்திக்கிறான் கிஹாம் மெவனி கெப்பவீம் கிரீமட்ட அப்பட்டு சிது வேணும் எனிசா ரஜ ஹட்டியிட்ட வககீமாக தீனோ ஹசினி அத்தே வஷ்ஷை மே தஸ்தவாதே மர்தனே கரான் நமுத் ஏ அத்தரே ஜனதாவகே ஆர்த்திக வர்தனி ஜனதாவகே சமாஜ நிதாச பிரஜாதந்திரவாதி ஆய்த்தீன் அத்தரை සම්බරතාවයක් ළඟා කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා මේවා ක්‍රියාත්මක කිරීමේදී. කර මුලාසන ආරෝධ මන්ත්‍රීතුමනි, මේ ISIS ත්‍රස්තවාදය, එහෙම නැත්නම් මේ ඉස්ලාමීය කලිපාතය, ඒ අය ඇතැම් අය විස්තර කරන්න හදනවා ඒ ඉස්ලාම් රටවල් වල සිදුවෙච්ච බටහිර රටවල් වල ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට, පීඩනයේ ප්‍රතිඵලයක් හැටියට මේ ත්‍රස්තවාදය බිහි වුණා කියලා. මේ ත්‍රස්තවාදයේ ගමන් මඟ පිළිබඳව ඉතාම විධිමත් විග්‍රහයක් ඉරාකේ මේ ත්‍රස්තවාදයේ ඇතිවෙච්ච අවස්ථාවේදී අල් සර්කාවි විසින් මේ ත්‍රස්තවාදයේ 2004 ඉරාකේ මොසුල් නගරයේ පිහිටෙව්වට පස්සේ ඔහුගේ න්‍යායවාදියා වෙත් අල් නජී ඔහු විසින් වැදගත් කෘතියක් කළා. ඒ කෘතිය තමයි ది මැනේජ්මන්ට් ඔෆ් සැවේජරි. කොහොමද මේ ව්‍යසනය පාවිච්චි කළා ඉස්ලාමීය කලිපාතයක් කරා යන්නේ කියලා. එතෙන්දී ඔවුන් සෙසු මුස්ලිම් සමාජයෙන් වෙන් වෙලා යන වැදගත් දාර්ශනික නිගමන දෙකකට ආවා. එකක් තමයි මේ ලෝකයේ පවතින්නේ එකම දෙවියෙක් පමණයි කියන ඒ තවාහිඩ් දර්ශනය. ඒ අනුව වෙනත් දෙවිවරු පවතින විදිහක් නැහැ. ඒ දෙවිවරු අදහන අය පවතින විදිහක් නැහැ. දෙවිවරු අදහන්නේ නැති අය පවතින විදිහක් නැහැ. ඒ අනුව මතක තබා ගත යුතුයි මේ තමන්ට බෝම්බ හෙලන එක්සත් ජනපදයේ හෝ බටහිර රටවල් වල සතුරන්ට එරෙහි සටනක් පමණක් නෙවෙයි, මේ ඇදහිීම අදහන් නැති වෙනත් ඕනෑම කෙනෙකුව ඝාතනය කිරීම විනාශ කිරීම අරමුණු කරගත්ත ක්‍රියාවලියක් තමයි මේ ඉස්ලාමීය කලිපාතය නමින් පෙනී හිටපු මේ ත්‍රස්තවාදීන්ගේ අරමුණ වෙන්නේ. ඒ නිසා තමයි සිරියාවේ හෝ ඉරාකේ බෝම්බ දාන්න කිසිම සම්බන්ධයක් නැති කොච්චිකඩේ ජීවත් වෙච්ච ජනතාව, එහෙම නැත්නම් මීගමුවේ ජීවත් වෙච්ච ජනතාව, එහෙම නැත්නම් මඩකලපුවේ ජීවත් වෙච්ච ජනතාව ඝාතනය කිරීමට මේ ත්‍රස්තවාදීන් පියවර ගත්තේ, ඉදිරියටත් එවැනි පියවර ගනු ඇත. ඒ නිසා අපි පැහැදිලිව මතක තබා ගත යුතුයි මේ සමාජ ආර්ථික දේශපාලන විග්‍රහ දෙනකොට මේ ත්‍රස්තවාදය, මේ නව ත්‍රස්තවාදය කිසි විටක පීඩනයේ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. පීඩනයේ ප්‍රශ්න නම් ඒ සටන වෙන්න ඕනේ සිරියාවේ ඉරාකේ ඒවා අත්පත් කරගෙන ඉන්න හමුදාවන්ට එරෙහි. මේ කලාපයේ රටවල් වලට පහර දෙන්න, මේ කලාපයේ ක්‍රිස්තියානි ප්‍රජාවට පහර දෙන්න, මේ කුරුස යුද්ධයේ දිගුවක් හැටියට දකින්න ඔවුන් පියවර ගන්නේ ඔවුන්ගේ තවාහී චින්තනය තුලයි. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ, මේ අල් නාජි ඉතා පැහැදිලිව පෙන්ලා තියෙනවා වර්ෂ 2004 කෙසේද මේ ව්‍යසනයේ දඩබිම ව්‍යාප්ත කරමින්, මරාගෙන මැරණ ප්‍රහාර එල්ල කරමින්, මිනිසුන් ඝාතනය කරමින්, ලේ වැකුණු දඩබිමක් ඇති කළාට පස්සේ පාලනය කරන්න පාලකීන්ට තියෙන අවශ්‍යතාවයේ හැකියාව, එහෙම නැත්නම් ඒ ගැන තියෙන උවමනාව, අභිලාෂය දිය කර හරින්නේ කියලා. ඒ ආකාරයට මහජන ඝාතනයක් මගින්, සමූහ ඝාතන මගින්, ජනතාව ලක්ෂ සංඛ්‍යාත ප්‍රවාසයෙන් අනාථ කිරීම මගින්, දරුවන් පාරට ඇද දැමීම මගින් ඇතිවෙන මහා ඛේදවාචකය ඉදිරියේ අනිවාර්යයෙන්ම පාලකීන්ට පාලනය කිරීමට තියෙන අභිලාෂය දුරු වී යනවා. ඒ අවස්ථාවේදී අපට කලිපාතය බිහි කරන්න පුළුවන් කියන එක, ඉස්ලාමික කැලිපේට් එක පිහිටවන්න පුළුවන් කියන එක තමයි ඔහුගේ යෝජනාව, ඔහුගේ දාර්ශනික කියවීම වුණේ. ඒ අනුව තමයි ඔවුන් 2014 ජූනි මාසේ 28 ඒ ඉස්ලාමීය කැලිපාතය පිහිටවීම සඳහා කටයුතු කළේ. දැන් ඒක ව්‍යසන, ඒක ගොඩබිමේ පවතින එකක් නෙවෙයි. නමුත් ඒ අදහසත් එක්ක විදේශීය සටන්කරුවන් ලෝකේ පුරා ගමන් කළා. ඒ ලෝකේ පුරා ගමන් කරපු පිරිස් අද ඒ රටවල ත්‍රස්තවාදයේ විමධ්‍යගතකරණය කළා තියෙනවා. ඒ වගේම මේක කණ්ඩායම් වශයෙන් කරන ත්‍රස්තවාදිකුත් නෙවෙයි, අන්තර්ජාලය මගින් රැඩිකල් කරණයට ලක් වෙලා තනි පුද්ගලයෙක් විසින් ව්‍යසනයන් කරන ආකාරය අපි යුරෝපා රටවල් වල හා අනිත් තැන්වල දැක්කා. සමහරට ඒක මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි, මරාගෙන මැරෙන රථවාහන ප්‍රහාරයක් විය හැකි, සමහරට අවියාවුද පාවිච්චි කරලා කරන දෙයක් වෙන්න ඇති, චීනයේ සහ අනික් රටවල කලා වගේ කඩු හෝ කැපෙන ආයුධ වලින් කරන දෙයක් වෙන්න පුළුවන්, ෆ්‍රාන්සේ නීස් නගරයේ අපි දැක්කා වගේ වාහන වලින් ගිහිල්ලා මිනිස්සු යට කරගෙන කරන ඝාතනයක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට උචිත විදිහට ඒ ත්‍රස්තවාදයේ එකම අරමුණ ව්‍යසනය ව්‍යාප්ත කිරීම. ඒ ව්‍යසනයේ ව්‍යාප්ත කිරීමෙන් පස්සේ තමන්ට අවශ්‍ය කරන ඒ ඉස්ලාමීය රාජ්‍ය ළඟා කර ගැනීම තමයි මේ ත්‍රස්තවාදීන්ගේ චින්තනය. එනෝ ඒ පියවර දෙකේ ත්‍රස්තවාදී ක්‍රියාදාමයේ
පළවෙනිතුමා තව විනාඩි 3ක් තියෙන.
පළවෙනි පියවරට අපි අපේ රට අද මුහුණ දීලා තිබෙන බව අපි මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමේදී ආරක්ෂක අංශවල විධිමත් භාවය, තොරතුරු හා තොරතුරු හරහා කරන ආරක්ෂක මෙහෙයුම්, එසඳහා තියෙන දේශපාලන අභිලාෂය, නීති රීති පමණක් වලින්ම කරන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ මේ ක්‍රියාදාමයේ දිහා බලනකොට මුස්ලිම් සමාජයේ ස්තර පහක් අපිට පේනවා. එකක් තමයි කෙලින්ම ප්‍රචණ්ඩ ක්‍රියාවලට යටත් වෙච්ච මේ තවාහී චින්තනයත් එක්ක ගැට ගැහිච්ච 100ක් 200ක් ඉන්නවා මරාගෙන මැරෙන්න ලෑස්ති ප්‍රචණ්ඩ ක්‍රියාවලට නියලිච්ච අය. එයා හඳුනා ගැනීම, එයා නිෂ්ක්‍රීය කිරීම, විනාශ කිරීම, ආරක්ෂක අංශවල වගකීම. ඊළඟ තව 1000ක් 2000ක් ඉන්නවා අධ්‍යාපන කඳවුරුවලට ගිහිල්ලා මේ චින්තනයට ගමන් කරලා මේ ප්‍රචණ්ඩ ක්‍රියාකරුවන්ට අවශ්‍ය තල්ලුව ලබා දෙන මේ පාර්ලිමේන්තුවෙත් ඉඳලා තියෙනවා එවැනි පිරිස් සේවකව හැටියට එයාට තල්ලුව ලබා දෙන 1000ක් 2000ක් ඉන්නවා මේ රට පුරා. ඒ වගේම ඊළඟ ස්තරයේ ඉන්නවා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහයෝගය නොදුන්නත් මේ දර්ශනය එනම් තමන්ගේ දෙවියන් නොහදන්න පුජ්‍යලයින් නොන් බිලීවර්ස්ලා හැටියට හිතලා ඒ අය විනාශ කිරීමේ චින්තනය සහිත 20-30000ක් මේ රටේ ඉන්නවා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම මේ රට තුල ශ්‍රී ලාංකීය මුස්ලිම් අනන්‍යතාවයකට වඩා අරාබිකරණය වූ මුස්ලිම් අනන්‍යතාවයක් ගෙනෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ රට තුල අතිවිශාල බහුතරයක් ශ්‍රී ලාංකික මුස්ලිම් අනන්‍යතාවය යටතේ සෙසු ආගම් සෙසු ජන කණ්ඩායම් වලට ගරු කරගෙන තමන්ගේ ආගම නිහතමානීව අදහගෙන ඉන්න පිරිසක් ඉන්නවා. එතකොට මේ ස්තර පහ ගත්තම මේ ස්තර පහට පස්සාකාරයක උපාය මාර්ගයක් අපට තිබිය යුතුයි. විශේෂයෙන්ම මේ රටේ ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය බලාත්මක කරන්න, ශක්තිමත් කරන්න අපි කටයුතු කළ යුතුයි. අරාබිකරණය වූ මුස්ලිම් සමාජයේ ශ්‍රී ලාංකිකරණය කිරීම සඳහා නිර්අරාබිකරණයක් කරන්න එයාත් එක්ක සාකච්ඡාවක් සම්මුතියක් අපි විසින් ඇති කරගත යුතු අවශ්‍ය නීති රීති ගෙන ආ යුතුයි. රැඩිකල් කරණය වෙච්ච පිරිස් නිර්රැඩිකල් කරණය කිරීම සඳහා වෙන අධ්‍යාපන වැඩපිළිවෙලක්, ඒ වගේම නීති රීති සමාජ සම්මුතියක් අපි ඇති කරගත යුතුයි. ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියා මගින් අනික් අය නසන්න ඉන්න පිරිස් හඳුනා ගැනීම හා නිෂ්ක්‍රිය කිරීමට අපි කටයුතු කළ යුතුයි. මේ ස්තර පහට, මේ උපාය මාර්ග පහ අපි ක්‍රියාත්මක කළොත් අපට මේ ත්‍රස්තවාදය පාලනය කිරීමට හැකි. විශේෂයෙන්ම
කාල අවසානයි.
හොඳයි, මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම තමයි මේ සඳහා අවශ්‍ය කරන නීති රීති, ඒ වගේම අවශ්‍ය කරන සමාජ සම්මුතිය හැකීම සඳහා පක්ෂ පාට ભેදෙන් තොරව අපි එකට එකතු වෙලා හැකි ඉක්මනින් මේ නීති රීති ටික ගෙනල්ලා, හැකි ඉක්මනින් මේ අවශ්‍ය කරන සමාජ වටපිටාව හදලා මේ රට ඉතා ඉක්මනින්ම සාමකාමී තත්වයකට පරිවර්තනය කිරීම. ප්‍රධාන ත්‍රස්තවාදී කණ්ඩායම කල්ලිය නිෂ්ක්‍රිය කිරීමෙන් පමණක් මේක නතර විය යුතු නැහැ. මේ අවශ්‍ය කරන නීති රීති සැකසීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ ඉටු කිරීමට සියලු දේශපාලන පක්ෂ ඉදිරිපත් විය යුතුයි කියලා යෝජනා කරමින් මම නිහඬව
ඊළඟට කරු විජිත හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක්.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නීති රාමුවක් පැවතිය යුතුයි. නමුත් නිදහසට බාධා කරන උමතු අන්තවාදී ක්‍රියා ඇති වෙනවා නම් එවැනි මොහොතකදී ඒවා මැඩ පැවැත්වීම සඳහා මෙවැනි විශේෂ හදිසි නීති පැනවීම අපිට බැහැර කරන්න බැහැ. ඒ අර්ථයෙන් මේ හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමට අපේ එකඟත්වය ප්‍රකාශ කරමු. නමුත් මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හදිසි නීතිය දිගින් දිගටම දික්කර යුතු නැහැ. මොකද ඒක රටක ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ නිදහසට බාධාවක්. ආණ්ඩුව මේ මාසයක් ගෙවුණා. ඒ මාසයක කාලය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. සමහර අවස්ථාවලදී ඇඳිරි නීතිය පවා ක්‍රියාත්මක වුණා. නමුත් තවමත් අසමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න. මේ කණ්ඩායම් මර්ධනය කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙන බව ඇත්ත. නමුත් සාමාන්‍ය පොදු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න තවමත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. පහුගිය මාසයේ පුරාවටම භීතිය, සන්ත්‍රාසය හැම පුද්ගලයෙක් තුළම තිබුණා. අදත් ඒ සම්පූර්ණයෙන් පහවෙලා නැහැ. එනිසා මේ හදිසි නීතිය කියන එක අපි මේ අවස්ථාව සම්බන්ධයෙන් එකගතාවේ පළ කරත් මේ හදිසි නීතිය කියන එක දිගින් දිගටම පවත්වා ගත යුතු නැහැ. මොකද මේක ජනතාව මර්ධනය කිරීම දිශාවට තල්ලු වෙන්න පුළුවන්. ඒ අනතුර අපි ඉස්සරහ තියෙනවා. එක පැත්තකින් මේ හදිසි නීතිය ක්‍රියාත්මක වීමේ රාමුව ඇතුලේ සමහර තැන්වලදී අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. ඒ වගේම සමහර ශිෂ්‍ය ක්‍රියාකාරිනුත් අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසංගමේ සභාපතිවරයා ඒ වගේම සිසංගමේ ලේකම්වරයාත් මේ හදිසි නීති ඇතුලේ අත්අඩංගුවට ගත්තා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා සහ ලේකම්වරයාව අද හිරගත කළා තියෙනවා. මේක අපි දකින්නේ සාධාරණ වෙන්නේ නැහැ. ඉස්ලාම් උමතු අන්තවාදී සංවිධාන මැඩපැවැත්වීම සඳහා හදිසි නීතිය පාවිච්චි කරලා ක්‍රියාන්විත යෙදවීම සිද්ධ වුණාට ඒකත් එක්කම මේ වගේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය කරන්න මේ හදිසි නීතිය පාවිච්චි කරනවා නම් ඊටත් එහා ගිහිල්ලා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පාවිච්චි කරනවා නම් ඒක බරපතලයි. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ජනාධිපතිවරයා සහතිකයක් දුන්නා සර්වපාක්ෂික සමුළුවේදී මේ හදිසි නීති රෙගුලාසි දේශපාලන පක්ෂ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මර්ධනය කරන්න කොහෙවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගකීම තමන් පෞද්ගලිකව ගන්නවා කියලා. හැබැයි එහෙම කිව්වට මේ යාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ශිෂ්‍ය ක්‍රියාකාරින්ව අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඇතුළට දාලා තියෙන්නේ උමතු අන්තවාදී මේ ක්‍රියාවලට සම්බන්ධව නෙමෙයි. ඒ නිසා ඒව දඩමීමා කරගෙන ශිෂ්‍ය ක්‍රියාකාරකින්ව මර්ධනය කරන්න උත්සාහ කරනවා නම් ඒව වහාම නැවැත්විය යුතුයි. ඒ අවධාරණය අපි ආණ්ඩුවට කරනවා. ඒ වගේම මුලසනාරූඪ මන්ත්‍රීතුමනි මේ හදිසි නීති පනවල තියෙද්දි ජනතාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වෙලා තියෙන තත්ත්වයක් යටතේ ආණ්ඩුව අසමත් වුණා බොහෝ ප්‍රදේශවල ඇතිවෙච්ච ජාතිවාදී ප්‍රහාරයන් වළක්ව ගන්න. අපි දැක්ක කුලියාපිටිය, නිකවරටිය, කොබේගනේ, ඒ වගේම මිනුවන්ගොඩ ඒ ප්‍රදේශවල ජාතිවාදී ගැටුම් නෙමෙයි ඇති වුණේ ජාතිවාදී ප්‍රහාරයක්. ඒ ජාතිවාදී ප්‍රහාරයන් දියත් කිරීම පිටිපස දේශපාලන හස්තයන් තිබුණ බව පැහැදිලි. ඒ රූපරාමු වීඩියෝ පටවල ඒ ඉන්න පුද්ගලයෝ කවුද කියන එකත් දැන් පැහැදිලිව තහවුරු වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවක් විදිහට ආණ්ඩුව අසමත් වුණා ඒ ජාතිවාදී ප්‍රහාරයන් මැඩපවත්වන්න සහ ඒවා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්න. ඇතරම ඒ ජාතිවාදී ප්‍රහාරයන් වලින් ගිනිබත් වුණේ මුස්ලිම් කඩ විතරක් නෙමෙයි, මුස්ලිම් ජාතිකයන්ට අයිති කඩ විතරක් නෙමෙයි, මුස්ලිම් ජාතිකයන්ට අයිති පල්ලි විතරක් නෙමෙයි, සිංහල කඩත් ගිනිබත් වුණා. ඒ වගේම සමහර ඒ ගිනිබත් වෙච්ච ගොඩනැගිල්ලවල අයිතිකාරීත්වය සිංහල අය, මම මිනුවන්ගොඩ නගරේ දවස් 3කට පස්සේ යනකොටත් බුද්ධ රූප, දේව රූප ගිනි ගනිමින් පැවතුණා. මේ ජාතිවාදී ප්‍රහාරයත් එක්ක ඒ දියත් කරපු ඒ ප්‍රහාරයත් එක්ක දවස් 3ක් යනකොනොත් එතන තිබිච්ච බෝපැලේ ගිනි ගන්නෝ, එතන බුදුපිලිම ගොඩක් ඒ කඩේ තිබුණේ, දේව රූප තිබුණා, ඒව දවස් 3කට යනකොටත් 3ක් යනකොටත් ගිනි ගන්න. නිසා ජාතිවාදී ප්‍රහාර ඇතුලේ අනෙක් ජාතිකත්වයට එරෙහිව ක්‍රියාත්මක වුණාට අවසානයේ ගත්තොත් ඒ ගිනි තියපු අය අදහන ආගමික නායකයන්ගේ පින්තූර පවා ගිනි ගන්න තත්ත්වයක් ඇති වුණේ. ඉතින් ඒ ජාතිවාදී ප්‍රහාරයත් එක්ක විපතට පත්වෙච්ච, පීඩාවට පත්වෙච්ච ජනතාව ඒ අය පිළිබඳ ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි. තවමත් අපි දැක්කේ නැහැ ඒ ගිනිගත්ත කඩ වෙනුවෙන් ඒ අයගේ දේපල වෙනුවෙන් වන්දි ලබා දෙන ක්‍රමවේදයක් ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක කරනු. යම් යම් අය මාධ්‍යවලට එක එකව කියනු. නමුත් තවමත් ඒ ක්‍රියාත්මක වෙන වීමක් පේන්නේ නැහැ. ඒ ගිනිබත් වෙච්ච දේපල වලට වන්දි ආණ්ඩුවෙන් ගෙවන්න වෙනු. හැබැයි ඒ ගෙවනකොට ගෙවන්නේ අපි ඔක්කොගෙම සල්ලි. ඒ සිදුවීම් වලට භාජනය වෙච්ච පුද්ගලයන්ට ඒ වන්දිය ලැබෙනකොට ඒ වන්දි ආපහු ගෙවන්නේ ගිනි තියපු අය නෙමෙයි, ඒව විනාශ කරපු අය නෙමෙයි, මේ රටේ පොදුමහත් ජනතාවගේ සල්ලි වලින් තමයි ඒව ගෙවන්න වෙන්නේ. නමුත් ඒ ගෙවීම් සාධාරණව හරියාකාරව සිද්ධ විය යුතුයි. බොහෝ තැන්වල තියෙන්නේ අපි දැක්ක ඒ මිනුවන්ගොඩ නගරේ ඒ කඩසාප්පු වල අයිතිය තියෙන්නේ නගර සභාවට. ඒත් නගර සභාව කියනවා සමහර තැන්වලදී මුල් අයිතිකරුවන් නෙමෙයි දැන් මේ කඩ පවත්වගෙන යන්නේ, දෙවෙනි තුන්වෙනි පාර්ශ්වයන් තමයි මේ දැන් කඩ පවත්වගෙන යන්නේ. ඒ නිසා වන්දි ලබා දෙන්න මේ කඩේ පවත්වගෙන ගියාට බෑ. ඊට කලින් නීත්‍යානුකූල අයිතිය තිබිච්ච අයට පමණයි වන්දිය ගෙවන්න පුළුවන් කියලා. ඉතින් මෙවැනි නීතිමය බාධා දමමින් ඇත්තටම මේ ගිනිබත් වෙච්ච ව්‍යාපාරිකයන්ට වෙච්ච හානියට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මම අවධාරණය කරනවා මේ සභාවට වහාම ඒ කඩ පවත්වාගෙන ගිය අය, ඒ දේපල හිමිකාරීත්වයේ තිබිච්ච අයට ඒ සාධාරණ වන්දි මුදල් ලබා දෙන
ක්‍රමයක් තව විනාඩි 3ක් තියෙනවා.
ඒ වන්දි වලින් මේ ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නැහැ. නමුත් අවම වශයෙන් එවැනි දෙයක්වත් කළ යුතුව තියෙනවා. ඒකත් මම අවධාරණය කරනවා. ඒ වගේම ගරු මුලසිරාන්රුට මන්ත්‍රීතුමනි මේ මේ වෙලාවේ මේ ප්‍රහාරයන් එක්ක මේ උමුතු අන්තවාදී කණ්ඩායමේ ප්‍රහාරයත් එක්ක මුළු රටේම ආර්ථිකය කඩන් වැටලා තියෙනවා. ඒ රටේම ආර්ථිකය කඩන් වැටිච්ච වෙලාවකදී ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ආණ්ඩුවේ අනවශ්‍ය නාස්තිකාර වියදම් කපාහැරලා සමහර ඇමතිවරුන්ගේ අගමැතිවරයාගේ ජනාධිපතිවරයාගේ ඉඳලා සමහර ඇමතිවරු සහ සභාපතිවරු සහ පොදුවේ ගත්තොත් ආණ්ඩුවේ සමස්ත අනවශ්‍ය නාස්තිකාර වියදම් කපාහැරලා ආදර්ශයක් පෙන්වන්න රටේ ජනතාවට මෙවැනි ආර්ථික විපත් ආර්ථික කඩාවැටීමක් ඇති වෙන වෙලාවේ අගමැතිවරු විදිහට ආණ්ඩු පක්ෂයේ වගකිවයුතු විදිහට අපි සූදානම් ඒ කැපකිරීම කරන්න කියලා භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්වන්න. මොකද එහෙම නැත්තම් රටේ ජනතාවට ලොකු තවත් විරෝධය වැඩි වෙනවා මේ ආණ්ඩුව කෙරෙහි. ජනතාව දැනටත් ඉන්නේ තදබල විරෝධකින්. ඒ විරෝධය ඒ කේන්තිය තවත් වැඩි වෙනවා ජනතාවගේ ආර්ථික අහිමිය එන්න එන්න රස්සා නැති වෙලා ජීවත් වෙන ක්‍රමයක් නැති වෙලා ආර්ථික තත්ත්වේ කඩංගන වැටලා තියෙද්දි ආණ්ඩුවේ ඇමතිවරු අත්නෝමතික විදිහට තමන්ගේ නාස්තිකාර වියදම් වැඩි කරලා ඒ ආදර්ශය ජනතාවට දෙන්නේ නැති. එනිසා අවධාරණය කරලා කියනවා මේ මොහොතේ රට ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. හැම ශේෂ්ත්‍රයකම හැමෝම අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. එවැනි මොහොතකදීවත් ආණ්ඩුවට වගකීමක් තියෙනවා තමන්ගේ පැත්තෙන් කැපකිරීමක් කරලා ආදර්ශයකින් පෙන්වන්න. අපි අනවශ්‍ය වේදම් නාස්තිකාර වේදම් කපාහරිනවා ඒ කැපකිරීම කරනවා කියන එක පෙන්විය යුතු මොහොතක් මේ තියෙන්නේ. එහෙම නැතුව ජනතාව පිට මේක පැටවලා පැටවුවොත් තමත් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය වැඩි වෙනවා මිසක් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ රටේ සමස්ත ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙලා තියෙන තත්වයක් යටතේ ආණ්ඩුවට විශේෂ වගකීමක් තියෙනවා. ඇමතිවරුන්ට අගමැතිවරයාට ජනාධිපතිවරයාට විශේෂ වගකීමක් තියෙනවා තමන්ගේ පැත්තෙන් නාස්තිකාර වියදම් වියදම් කරන්නේ නැහැ කියන එක ආදර්ශයෙන් පෙන්වන්න ඒ කැපකිරීම කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ වගේම ගරු මුලසරරුඩ මන්ත්‍රීතුමනි මේ තත්ත්වයේ තුල මේ ප්‍රහාරයත් එක්ක මේ මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමේ ප්‍රහාරයත් එක්ක වැඩිම පීඩාවට පත් වෙලා තියෙන මේ රටේ මුස්ලිම් ජනතාව. අද මුස්ලිම් ජනතාවට එරෙහි විශාල විරෝධයක් එල්ල වෙලා තියෙනවා රට පුරාම. ඉතින් මේ කණ්ඩායම මේ ප්‍රහාරය දියත් කරපු කණ්ඩායම මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරේ නැහැ. ඔවුන්ට තිබුණේ ඉතාම පටු ආගමික උමුතුවක් පමණයි. නමුත් මුස්ලිම් ජනතාව මේකෙන් විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් විශේෂ මුස්ලිම් නායකින් සහ ආගමික නායකින්ගේ පැත්තෙන් මෙවැනි මොහොතකදී සිංහල සහ දෙමළ සමාජයත් එක්ක එකට මුහු වෙන්න අවශ්‍ය කරන සංස්කෘතිකමය ඒකත්වයක් ඇති කරගන්න අවසන් කරනවා. ඒකත්වයක් ඇති කර ගැනීම සඳහා වෙච්ච ප්‍රතිසංස්කරණ සඳහා දැන් හොඳම අවස්ථාව තියෙන්නේ. ඒ නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් වෙන්න ඒක අනාගතයේ ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමට ඉවහල් වෙනවා. ඒ නිසා මේක තමයි හොඳම අවස්ථාව මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් මේ ශ්‍රී ලාංකීය ජාතිය විදිහට සංස්කෘතිකමය වෙනස්කම් තියෙනවා නම් ඒවා අහුසි කර ගැනීම සඳහා මැදිහත් වෙන්න හොඳම අවස්ථාව කියන එකත් අවධාරණය කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ලක්ෂ්මන් ආනන්ද විජේමාන.
ගරු සභාපතිතුමනි, බොහොම කනගාටුදායක අවස්ථාවක මසක් වෙනවා. ජීවිත 260ක් පමණ විනාශ වෙච්ච මොහොතක මාසකින් පසු රටේ හදිසි නීතිය දීර්ඝ කරන්නට එම විවාදයට සහභාගී වෙන්නට ලැබිච්ච අවස්ථාව ගැන මම බොහොම කනගාටු වෙනවා. මට කියන්න ඕනේ ජනාධිපති වරේ මේ රටේ ඉන්නවා. එතුමා ජනාධිපති ධූරේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා මේ දක්වා ජනාධිපති ධූරේ ඉන්නවා. එවාගෙම ජනාධිපති වරේක් හිටියා. අවුරුදු 10ක් ජනාධිපති ධූරය එක දිගට කරා. මේ ජනාධිපතිවරු දෙපළම අවුරුදු 30ක 40ක කාලයක පාර්ලිමේන්තු ඉතිහාසයක් තියෙන දෙදෙනෙක් වුණා. ඒ අය මන්ත්‍රීකම් ඇමතිකම් ඇමති ධූර හෙබෙව්වා. නමුත් කනගාටුවට කාරණයක් තමයි ඒ දෙදෙනාම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නොතිබීම. ඒ හේතුවෙන් මොකද්ද වුණේ? ඔක්තෝබර් 26 වෙනිදා හදිසියෙම හවස් භාගයේ අපි දකිනවා අගමැතිවරයෙක් රටේ ඉඳද්දී තව අගමැතිවරයෙක් පත් වෙනවා, දිවුරුම් දෙනවා. ව්‍යවස්ථාවේ ඉඳ තියෙන්නේ එක අගමැතිවරයට. නමුත් අගමැතිවරු දෙන්නෙක් පත් වෙනවා. එක අගමැතිවරයෙක්ව පත් කරනවා තව අගමැතිවරයෙක් ඉඳද්දී. අන්තිමේදී වුණේ මොකද්ද? ව්‍යවස්ථාව සම්පාදනය කළේ සියලු දේ කරේ පාර්ලිමේන්තුවෙන්. අධිකරණ කටයුත්තක් වෙන්නේ ඒක අර්ථකථන කිරීම පමණයි. නමුත් මෙතනදී මෙච්චර පළපුරුද්දක් තියෙන නායකයෝ දෙන්නෙක් කරපු එදා ඒ නාඩගමක් එක්ක අධිකරණයට පන්තියක් තියන්න වුණා. ව්‍යවස්ථාවේ තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා නීත්‍යානුකූල අගමැතිව නවත අගමැති ධූරේ තියන්න කටයුතු කළා. මේක මේ ප්‍රධාන නායකයෝ දෙන්නෙකුට අධිකරණෙන් උගන්වනකම් ඒ අය දැනන් හිටියේ නැහැ ව්‍යවස්ථාවේ මොකද්ද කියවෙන්නේ කියලා. ප්‍රධාන පුටුවල ඉන්න අය මේ විදිහට හැසිරෙනවා නම් අපි මොකද්ද ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ? නිලධාරින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? අගමැතිකම මංකොල්ල කෑවා. එදා මේ සිද්ධිත් මම හිතනවා මේ අප්‍රේල් 21 වෙනිදා වෙච්ච සිද්ධියට මම හිතනවා නිලධාරින්ගේ කලකිරීම, රටේ ජනතාවගේ කලකිරීම, මේ හැම දෙයක්ම එදා සිද්ධියටත් හේතු වුණයි කියලා. මොකද හේතුව මම දකිනවා අවශ්‍ය තොරතුරු ලැබිලා තිබුණා. නමුත් කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ප්‍රධාන වශයෙන් කිව්වොත් ජනාධිපතිතුමා විහිළුවකට පත් වෙලා ඉවර වුණා. ඒක තමයි මම හිතන්නේ ප්‍රධානම හේතුව. දින 52 අපි දැක්කා මේ උත්තරීතර සභාවේ මන්ත්‍රීවරු හැසිරිච්ච තාලි. පොලිස් නිලධාරීන්ට මිනිස් කුඩු ගහලා, කතානායකතුමාට බයිබලෙන් ගහලා, පුටු වලින් ගහලා, කතානායකතුමාගේ පුටුවට වතුර හලලා, කතානායකතුමාට මුත්‍රා කියයි කියලා විවේචනය කරා, කෑ ගැහුවා, විහිළු කරා. ඒවයි ප්‍රතිඵල කොටසක් මේකට හවුල් වෙනවා. ඒකම ඒ පොලිස් නිලධාරීන්ට කුඩු ගැහිම, ඒ සියලු දේවල් වෙන වෙලාවේ මට මතකයි විපක්ෂ නායකතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ වෙලාවේ විපක්ෂ නායක නෙමෙයි, එතුමා හිනා වෙවි බල බල හිටියා. කිසිම කෙනෙකුට ඒකට හරස්ුණියේ නැහැ. මේ උත්තරීතර සභාවේ හැසිරීම මෙහෙමනම් මේ රටට දෙයියන්ගෙම පිහිටයි. ආරක්ෂක තත්ත්වේ රටේ ජනාධිපතිතුමාට තමයි විධායක බලතල තියෙන්නේ. අගමැතිපත් කිරීම, ඇමතිවරුපත් කිරීම, ආරක්ෂක ලේකම්ලා අනිකුත් සියලුම අමාත්‍යංශ ලේකම්වරුපත් කිරීම, ත්‍රිවිධ හමුදාපතිවරුපත් කිරීම, පොලිස්පතිතුමාපත් කිරීම, මේ සියලු බලතල තියෙන්නේ. ඒ වගේම අධිකරණයේ ඉහළ තනතුරු වලට පත් කිරීමේ සියලු දේ කරන්නේ ජනාධිපතිතුමා. එතකොට එතුමා තමයි මේ රටේ ආරක්ෂක ඇමති. එතුමා තමයි මේ රටේ නීතිය හා සාමය ඇමති. එතුමාගේ පුදුම දෙයක් තිබුණා, මම දැකපු හැම දෙයක්ම දකින්නේ පත්තරෙන්. හැම දෙයක්ම දකින්නේ පත්තරෙන්. ලැජ්ජ සහගතයි. එතකොට එතුමා මේ වගකීම ගන්නෙ නැද්ද?
අර මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තියෙනවා.
එතුමා මේ වගකීම ගන්නෙ නැද්ද? එතුමාට බාර වෙනවා මේකේ සම්පූර්ණ වගකීම. ආරක්ෂක ඇමතිතුමා රටෙන් පිට වෙලා යනවා ජනාධිපති. අඩුගානේ වැඩ බලන්න ඇමතිවරයෙකු පත් කරන්නේ නැහැ. මෙච්චර දැනුම් දීම් කරලා තියෙද්දි, ඉන්දියාවෙන් පවා දැනුම් දීම් කරලා තියෙද්දි මෙහෙම තර්ජනයක් රටේ තියෙනවයි කියලා එතුමා රටින් පිට වෙලා යනවා. අඩුම ගානේ ආරක්ෂාවට වැඩ බලන්න ඇමතිවරයෙක්වත් පත් කරන්නේ නැතුව එතුමා එදා මොකද කිව්වේ? එතුමාට මේ විස්තරේ දැනගන්න ලැබිච්ච සැනින් එතුමා කමිටුවක් පත් කරාලු. ලොකු දෙයක් කරලා තියෙන්නේ. කමිටුවක් නෙමෙයි පත් කරන්න ඕනේ. එතුමාට තිබුණා ඒ වෙලාවේම ඇඳිරි නීතිය, හදිසි නීතිය පනවන්න. ඒවා වෙනකොට ප්‍රමාදයි. ඒ දේවල් වෙනකොට ප්‍රමාදයි. ඉතින් ඒ නිසා මේ වගකීම එතුමාට පැහැර හරින්න බෑ. අපි බලමු ව්‍යවස්ථාවෙන්. ඒ එක්කම ආරක්ෂක මණ්ඩලේ ප්‍රධානිය කවුද? ජනාධිපතිතුමා. එතකොට රට ගියපු වෙලාවේ, විදේශගත වෙච්ච වෙලාවේ මේ සිද්ධිය වුණා. අගමැතිතුමා ආරක්ෂක මණ්ඩලේ රැස් කරන්න කිව්වා. ඒකටවත් අවසර ලැබුණේ නැහැ. අන්තිමේදී අගමැතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයට ගිහිල්ලා, මම හිතන්නේ හිඟා කාපු නැති ටික විතරයි, වැඳපු නැති ටික විතරයි ආරක්ෂක අමාත්‍යාංශයට වෙලා පැයක් දෙකක් ඉන්න වුණා. අන්තිමේදී ජනාධිපතිතුමාට කතා කරලා කිව්වහන් පස්සේ තමයි ආරක්ෂක මණ්ඩලේ රැස් වුණේ. මෙහෙම රටක් දුවන්න පුළුවන්ද? ජනාධිපතිතුමාට අගමැතිතුමා අවිශ්වාස නම් මේ රට දුවන්න බෑ. හැබැයි ඒකම මම කියනවා, අගමැතිතුමාගේත් වරදක් තිබුණා. අගමැතිතුමාට ආරක්ෂක මණ්ඩලයට එන්න දුන්නේ නැත්නම්, ආරක්ෂක නියෝජ්‍ය අමැතිතුමාට ආරක්ෂක මණ්ඩලයට එන්න දුන්නේ නැත්නම් එදා ඒක මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා කියන්න තිබුණා. එදා ඒක ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව කියන්න තිබුණා. සිද්ධියක් වෙලා ඉන්නන් පස්සේ කියලා වැඩක් නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නෙත් එතන තියෙනවා. නමුත් ඒකම මේ තත්වෙට අමාත්‍ය ධූරය හොබවන, අමාත්‍ය ධූර දෙකම හොබවන ජනාධිපතිතුමා වගකීම ගත යුතුමයි. ඒ නිසා මම පැහැදිලිව කියනවා, මේ ගැන මං හිතනවා අපි තේරීම් කාරක සභාවක පත් කරා. නමුත් විපක්ෂයකට එකතු වෙන්නේ නැහැ. මන් දන්නේ ඇයි කියලා. මේක ඇවිල්ලා දේශපාලනයක් නෙමෙයි, මේක ඇවිල්ලා රටේ ප්‍රශ්නයක්. අඩුම ගානේ මේ වෙච්ච සිද්ධිය හරියටම මොකද්ද වුණේ කියලා හොයලා බලන්න ආණ්ඩු පක්ෂයට වාගේම විපක්ෂයට තියෙනවා මං හිතන ලොකු වගකීමක්. ඒ දේ ඉෂ්ට වෙන්නේ නැත්නම්, විපක්ෂේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් තේරීම් කාරක සභාවට මං හිතනවා ලොකු ප්‍රශ්නයක්. මම දකිනවා රිෂාඩ් බදුදීන් ඇමතිතුමා ගැන වුණත් ප්‍රශ්නයක් තියෙනවා නම් මං හිතනවා ඒක හරියට අරුණු සොයා බලලා ඒකට අවශ්‍ය පියවර ගැනීම යුතුයි. ඒ නිසා මේක අපේ රට, මං හිතනවා, මං දකිනවා හුඟ දෙනෙක් යන්න පුළුවන් අය රට අතහැරලා යනවා. මේ මව්බම අතහැරලා යනවා. ඉතින් හරිම කනගාටුදායක තත්වයක්. මේ තත්වේ නැති කරන්න නම් මං හිතනවා පාර්ලිමේන්තුවේ හැමෝම මේ වාගේ ජාතික ප්‍රශ්නයකදී සියලු දෙනාම එක වීදිකට විය යුතුයි. බොහොම ස්තුතියි.
කරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවේදී යාපැත්තේ මන්ත්‍රීතුමාගේ කතාවේදීම සඳහන් වෙච්ච කාරණයක් පිළිබඳව මම සඳහන් කරන්න කැමතියි. මේ තේරීම් කාරක සභාවට යන්නේ නැත්තේ මොකද කියන එක පිළිබඳව, මේ තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව අපිත් එක්ක කිසිදු සාකච්ඡාවක් කරේ නැහැ. මේකේ තිබෙන කාරණා පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. මේ එක එක්කෙනා සුද්ධ කරන්න, එක එක්කෙනා බේරන්න, එක එක්කෙනාට ගැඟ පිට මේ චෝදනාව පටලවන්න කියන තේරීම් කාරක සභාවක් විදියට තමයි විපක්ෂයක අඳුනගෙන තියෙන්නේ. එනිසා අපි ඒ පිළිබඳව ඒ කාරණේ මම පැහැදිලි කළ යුතු වෙනවා. ඒ වගේම එතුමාගේ කතාවේදී එතුමා කිව්වා මේ ජනාධිපතිතුමාට මේකේ වගකීම කියලා. ඔව්, ජනාධිපතිතුමාටත් යම් වගකීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ අපි 225ට වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා මාස දෙකක් විතර තමයි මේ පොලිසිය බාර අමාත්‍යවරයා විදියට හිටියේ ඊට කලින් ඒ අමාත්‍යාංශයේ බාරව ඉඳපු ඇමතිවරු සියලු දෙනා වගේ කියන්න ඕන. කවුද හිටියේ? තමුන්නාසලගේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු හිටියේ. 2016 මේ පාර්ලිමේන්තුවේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා මේ කාරණා. එදා එතුමා හාස්‍යර ලක් කළා, එතුමට විවේචනය කරන්න පටන් ගත්තා තමුන්නාසලගේ මන්ත්‍රීවරු. ඒ කාරණේ දිහා බැලුවේ නැහැ. අර හඳ පෙන්නකොට ඇඟිල්ල දිහා බලා බැලුවා වගේ තමයි එක්සත් ජාතික පක්ෂ හැසිරුණේ. ඒ කාරණා පිළිබඳව අවබෝධ කරගත්තා නම් අවධානය යොමු කරා නම් එදා බුද්ධ්‍යාස දෙන වාර්තා පිළිබඳව අවධානය යොමු කරා නම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පොලිස් නිලධාරීන් දෙන්න ඝාතනය වුණා. ඒ ඝාතනය වුණ වෙලාවේ ඒක පිළිබඳව හරි විමර්ශනයක් කරේ නැහැ. ඊට කලින් විවිධ සිදුවීම් වුණා. පහර දීම් සිදු වුණා, ගැටුම් ඇති වුණා. මුස්ලිම් ජාතිකයන්ම පැමිණිලි කරලා තිබුණ අවස්ථා ගණනාවකදී මොකද ගත්ත තීන්දුව? දැන් එක්කෙනෙක්ගේ පිටින් ඇඟ පිට දාලා මේක බේරෙන්න බෑ. මේක පොදුවේ ජනාධිපතිතුමා වගකීම් බාර ගන්න ඕනේ කියලා අපිත් කියනවා. ජනාධිපතිතුමා අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ 225ට මේක චෝදනා එනවා. මොකද 2012 13 ඉඳලා මේ තත්ත්වය ඇති වෙලායි කියනකොට ඒ කට්ටියවත් වෙනවා. හැබැයි මේකෙන් වැඩි කොටසක් බාර ගන්න වෙනවා ඒ වෙලාවල් වල ඇමතිකම් කරපු අය. මේ අමාත්‍යාංශයේ නීති හා සාමය අමාත්‍යාංශයේ බාරගත්තු අය මේ වගකීමෙන් මෙදෙන්න පුළුවන් කමක් නැහැ වෙන කෙනෙක්ගේ පිටින් දාලා කියන එක මම ඊටමත් පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම මේ සිදුවීම සිදු වුණාට පස්සේ ජනාධිපතිතුමා මැදිහත් වුණා. එතුමා ආරක්ෂක අංශවලදී පළවෙනි උපදේශය තමයි කිසිම බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්න. කවර තරාතිරමක පුද්ගලයෙක් වුණත් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියන උපදෙස ලබා දුන්නා. රූපවාහිනියේ කැමරාව ඉදිරියට ගියේ නැති වුණාට මේ වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් හදලා වැඩපිළික් ඉදිරිපත් කරා. ආරක්ෂක අංශ නිතර හමු වෙලා ඒ අයට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ අයට අවශ්‍ය නියෝග ලබා දුන්නා. අද ඒ නිසා ඔබ දකින්න ඇති මේ සිදුවීම සිදුවිලා දවස් ගාණක් යනකොට මල්ලන්න පටන් ගත්තා. මේ වෙනකොට ආරක්ෂක අංශ වාර්තා කළ තියෙන විදිහට ප්‍රධාන පෙළේ මේ අන්තවාදීන්ගෙන් 99%ක් අත්අඩංගුවට අරගෙන හෝ මිය ගිහිල්ලා තියෙනවා. ඒක සාමාන්‍ය කිසිම රටක, ලෝකයේ කිසිම රටක ISIS ත්‍රස්තවාදීන් පහර දීපු සිදුවීමක් තිබුණු කිසිම රටක මේ වගේ තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ සිදුවීම පස්සේ අද කිසිම සිදුවීමක් නැති මට්ටමට ඒ ත්‍රස්තවාදීන්ගේ බලපෑමක් ඇති නොවන මට්ටමට මේක පාලනය කරගන්න හැකියාව ලැබුණා. අද ඒ කිසිම බලපෑමකින් තොරව කටයුතු කරන නිසා තමයි මේ පාලනයක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම තමයි මේ සංවිධානය පිළිබඳව අපි සතුටු වෙන්න ඕන. ඒකට තොරතුරු ලබා දුන්නු කණ්ඩායම් පිළිබඳව ඒ බොහෝ දෙනෙක් මුස්ලිම් ජාතිකයන්ම තොරතුරු සපයලා ආරක්ෂක අංශවලට උදව් උපකාර කරා. මේ කණ්ඩායමක් විදියට මේ ක්‍රියාවලියට මැදිහත් වුණා. එනිසා තමයි සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්කම ලැබුණේ. ලෝකේ කිසිම රටකට බැරි වෙච්ච දේ, කිසිම රටකට මේ තරම් වේගෙන් මේ අයව මර්ධනය කරන්න බැරි වෙච්ච ආකාරයට අපේ රටේ ආරක්ෂක අංශ මේ අන්තවාදීන් මර්ධනය කළා තියෙනවායි කියන එකත් අමතක කරන්න එපා කියන එක අපි කියන්න කැමතියි. දැන් අපිට මේ කාරණේදී එකතු වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. දේශපාලන ભેදයෙන් තොරව සියලු මන්ත්‍රීවරු මේ කටයුත්තේ දායක වුණා. අපි ඒට අපේ ගෞරවය හිමි කරන්න ඕන. දැන් ඒ වගේම නැවත රට දියුණු කරන වැඩපිළිවෙලට කණ්ඩායම් හැංගීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. බලය තියෙන කෙනා බලය රැකගන්න වෙන මහන්සිය, බලය නැති කෙනා බලය ලබා ගන්න වෙන මහන්සිය රට වෙනුවෙන් යදවන්න කාලය ඇවිල්ලා තියෙනවායි කියන එක මා පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒක තමයි දැන් අපි කළ යුතු කාර්ය වෙන්නේ. අපිට එකිනෙකාට චෝදනා කළා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. අපි රට ගැන හැඟීමකින්, ශ්‍රී ලාංකිකයන් පිළිබඳ හැඟීමකින් තමයි අපි කටයුතු කළ යුතු වෙන්නේ. අද බලන්න මේ தත්ත්වය නිසා අපේ රට කොහොමදත් අමාරු தත්ත්වයකදී මුනේ. අපේ රටේ රාජ්‍ය ආදායම ණයයි පොලියයි වෙනකොට
3ක් තියෙනවා.
බොහොම සුළු ප්‍රමාණයක් ඉතුරු වෙන මට්ටමක් තිබුණේ. නමුත් අද අපිට කියන්න පුළුවන් අද මේ ඇති වෙච්ච තත්ත්වය තුළ තවත් උග්‍ර තත්ත්වයකට ඇති වෙලා පත් වෙලා තියෙනවා රට. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. දැන් බලන්න මේ සිදුවීම හරහා අපේ සංචාරක ශේෂ්ත්‍රය සම්පූර්ණ කඩා වැටලා තියෙනවා. ඒකට ඔබතුමාට සහන ලබා දීලා තියෙන යම් ප්‍රමාණයක්. ඒක හොඳයි. අපි ඒක අගය කරන ඔය සහන යම් ප්‍රමාණයකට ලබා දීම පිළිබඳව. හැබැයි මෙතන මේක කොතනද සීමාව කියන එක හොයලා බලන්න ඕනේ. මේක සීමාව කොතනද? දැන් ලියාපදිංචි වෙච්ච සංචාරක හෝටල් වලට ලබා දීලා තියෙනවායි කියලා කිව්වේ. ලියාපදිංචි නොවෙච්ච කොච්චර හෝටල් ප්‍රමාණයක්? ගෙවල් වල සංචාරකව තියාගෙන ඉඳපු කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? හෝම් ස්ටේ කියන වැඩසටහන යටතේ ආධාරත් දුන්නා, ණයත් දුන්නා. ඒ මිනිසුන්ගේ අද ආර්ථිකය වැටිලා. ත්‍රිවිල් කාර්ය වාහනේ සුද්ධ සංචාරක අරගෙන ගිය මිනිස්සයා අද අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. යාලේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච ජීප් ඩ්‍රයිවර්ලා, ජීප් හිමිකරයෝ අද ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අන්ත අසරණ තත්ත්වයට මේ සංචාරක ව්‍යාපාරයේ යෙදිත් ඒ අය පිළිබඳව තාම හරි සොයා බැලීමක් උදව් කිරීමක් වෙන බව පේන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තට මේ සංචාරක ව්‍යාපාරයේ හෝටල් වලට සහන දුන්නට ඒ හෝටල් වල වැඩ කරපු අයට ලැබෙනවද? දැන් ඒ සේවකයෝ සමහර කට්ටිය ගෙවල් වල යවලා, පඩිත් නැතුව ගෙවල් වල යවලා, අනිත් එක ඉන්න අයටත් හෝටල් වල සේවකයන්ට පඩිය තියෙන්නේ අඩු ප්‍රමාණයක්. ඒ අයට සර්විස් චාර්ජ් එකෙන් තමයි සල්ලි ටිකක් අතර හම් වෙන්නේ මාසෙ අවසානයේ. දැන් ඒව එන්නෙම නැහැ. ඒ මිනිස්සු අන්ත අසරණ වෙලා. ඊළඟට සංචාරකයන්ට මඟ පෙන්වන්නන් ගයිඩ්ලට අද ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. පැමිලි ගෙඩිය වික්ක මිනිස්සයාගේ ඉඳලා කොත්තු කාර්යයක ඉඳලා මේ සියලුම දෙනාට අද මේ බලපෑම ඇවිල්ලා ඉවරයි. අර කුකුල් මස් ටික විකුණ ගන්න බැරුව තියෙන මිනිස්සුන්ගේ බිත්තර ටික මිල අඩු වෙලා තියෙනවා. නිෂ්පාදනය විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. ගොවියාගේ දීවරයට මේ බලපෑම තියෙනවා. ඒ සියලුම අංශ අක්‍රිය වෙලා තියෙනවා. ඒක මේ සහන දීලා විතරක් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුළුල්ල කල්පනා කරලා ජාතික වැඩපිළික් විදියට මේ සිද්ධියෙන් විපතට පත් වුණු අයට සියලු දෙනාට සහන එන ක්‍රමවේදයක් හදන්න ඕන. එහෙම නැතුව මේකට උත්තර කරන්න පුළුවන් කමක් නැහැ. මේ එක එක අංශවලට විතරක් දීලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් තමුන්නාසලා සමෘද්ධි සහන ආධාරය දෙන්න යනවා. සහන ආධාරය දෙන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. දෙන්න ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒක තෝරා ගැනීමේදීත් විනිවිදභාවයෙන් දෙන්න ඕන. දැන් තමුන්නාසලා චෝදනා කරනවා නම් සන්ධානය විතරයි, නැත්තම් ශ්‍රී ලංකාවේ විතරයි මෙච්චර කාල සමෘද්ධිය ගත්තේ කියලා, ඒක මම පිළිගන්නේ නැහැ. තමුන්නාසලගේ පත්වෙච්ච මන්ත්‍රීවරු පවා ඒ පවුල්වල කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න සමෘද්ධිය ගන්න. එහෙම අසාධාරණයක් කියලා තියෙනවා නම් ඒව නිවැරදි කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙනකොට විනිවිදභාවයෙන් ඒක දෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ සල්ලි නැති වෙලාවේ අනවශ්‍ය වියදම් නාස්ති කරන ඒවා නවත්තන්න ඕන. ඒව හැමතැනින්ම ආණ්ඩු ඉහළ ඉඳලා පහළට එනකම් වියදම් පාලනයක් ඇති කරගන්න ඕන. සම්වර්ධන වැඩවලට දෙන මුදල් කප්පාදුවක් නෙමෙයි. ඒ ආදර්ශය ලබා දෙන්න ඕන. දැන් සමෘද්ධි දෙන උත්සවවලට ලක්ෂ 1800ක් වියදම් කරන්න යනවා. ලක්ෂ 1800ක් වියදම් කරන්න යනවා. මේ වෙලාවේ ඒවට සල්ලි තියෙනවද? මේ වගේ කටයුතු වලට මුදල් නාස්ති කරන්න ඕනද කියන එක පිළිබඳව නැවත කල්පනා කරලා බලන්න කියන එක යෝජනා මං ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි මේ වැඩපිළිවෙලට අපි නිකන් හිටියේ නෑ. අපිට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ආණ්ඩුව ඉන්නකොට ඇමතිකම් දරනකොට රෑදවල් නැතුව මහන්සියලා වැඩ කරනවා. ආණ්ඩු නැති වුණාම විරුද්ධ පක්ෂයට ඇවිල්ලා ආණ්ඩු ගන්න සටන් කරනවා. පාරවල්වල විරෝධතාවල පෙරමුණේ අරගෙන ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ කණ්ඩායම සාකච්ඡා කරා, අපි ඒ සටන්වල ඉන්නවා, ආණ්ඩු විරෝධී සටනෙත් ඉන්නවා. හැබැයි ඊට වැඩි හාගිය යමක් අපි රටට කරන්න ඕනේ කියලා තමයි අපි යෝජනා 11ක් සකස් කළා. ගොඩාක් මහන්සිලා සකස් කළා. අපි ඉදිරිපත් කළා තියෙනවා සියලු පක්ෂවලට මේ වෙලාවේ. මම ස්තුතිවන්ත වෙනවා සියලුම අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියලුම දෙනා. ඒ පිළිබඳව අපිට ප්‍රශංසා කළා තියෙනවා. ඒ යෝජනා අද එකින් එක ක්‍රියාත්මක කරන සූදානමින් රජයේ ඉන්න සියලුම පක්ෂ නායකයෝ අපිට ඒ පිළිබඳව ප්‍රශංසා කරා. අපි මේ වැඩපිළිවෙලදී අපි සම්පූර්ණ ස්වේච්ඡාවෙන් සහයෝගය ලබා දෙනවා. මේ රටට තියෙන ඕනේ එක රටක් තුල පොදු නීති පද්ධතියක්. එක රටක් තුල පොදු නීති පද්ධතියක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ යෝජනාවලිය සකස් කරේ. මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්න, මේ රටේ නැවත ගැටුම් ඇති නොවන මට්ටමට වැඩපිළිවෙලක් අපි සකස් කරන්න ඕනේ කියලා ඉන්නවා. එනිසා තමයි අපි දැන් මේ වෙනකොට මේ යෝජනාවලිය සඳහන් කරුණු පිළිබඳව දැන් රජයත් අවධානය යොමු කරලා තියෙනවා බුර්කා වගේ දේවල් ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න. ඒ වගේම අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න මිශ්‍ර පාසල් ඇති කරන්න ඕනේ. එතනින් පටන් ගන්න ඕනේ අධ්‍යාපනයෙන් පටන් ගන්න ඕනේ. මේක බෙදෙන්න හොඳ නැහැ ළමයින්ගෙම බෙදිලා පටන් ගන්න හොඳ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තට දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී ජාති නාගම් විදියට පක්ෂ ලියාපදිංචි කිරීම නවත්තන්න ඕන. දේශපාලනයම බෙදෙන්න පටන් ගත්තම මේ වගේ ගැටුම් වලට අවිශ්වාසයට මුල් වෙනවා. ඒ වගේම අමාත්‍යාංශ වෙන් කිරීමේදී එක අමාත්‍යාංශයක් ඇති ආගමික කටයුතු කියලා. ඒක බෞද්ධ වෙනම හින්දු වෙනම කතෝලික වෙනම මුස්ලිම් වෙනම එන්න ඕනේ නැහැ. එහෙම වුණාම තමයි ඒ පත් වෙන කෙනා බලන්නේ ඒ ආගම් ප්‍රවර්ධනය කරන්න. ඒ ප්‍රවර්ධනය කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක අන්තිමට වෙන්නේ අන්තවාදයටත් ඉඩ දෙන අවස්ථා තමයි අපිට දකින්න ලැබෙන්නේ. එනිසා අපි මේවට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අද බලන්න ළමයින් විවාහ වෙන වයස් කාණ්ඩය පිළිබඳව බැලුවොත් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක අත්සන් කළා තියෙන ගිවිසුමක්. ඒ ගිවිසුම අනුව අවුරුදු 18ට අඩු අය ළමයි. හැබැයි එක ආගමක නීතියක් තියෙනවා අවුරුදු 12ට වැඩි වුණාම කසාද බඳින්න පුළුවන්. අවුරුදු 12ට වැඩි. ඒ කියන්නේ ළමයි ඉගෙන ගන්න මේ 6 පන්තියේ යන ඉවර වෙන ළමයා කසාද බඳලා දෙනවා. මේවා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ගැටලු ඇති වෙනවා. මේවා නීති වෙනස් වෙන්න ඕන. රටේ එක නීතියයි. උඩු රට නීතියක් තෝන්නේ නැහැ. මම නම් යෝජනා කරන්නේ ඕන්නම් සංශෝධන ගේන්න පුළුවන්. උඩු රට නීතිය නැත්තම් ඔය කියන නීති සියල්ලම වෙනස් වෙලා එක රටක් තුල පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක වුණත් මේ රටේ නැවත මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන්කම තියෙනවා කියන එක මට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද වෙනකොට අපේ රටේ මේ ඇති වෙමින් යන සාමකාමී තත්ත්වය තුළ දැන් මේක අමතක කළ නැවත පෙර පරිදි රටේ ජනතාව ආපහු සාමාන්‍ය කටයුතු වලට යෙදෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් වහාම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න අවශ්‍යයි. දැන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න ඕන. අපේ තානාපතිවරුන්ට
කරු මණ්ඩලතුමනි තව විනාඩි 3ක් තියෙනවා.
අපේ රට නියෝජනය කරන තානාපතිවරුන්ට දැන් කියන්න රජයේ විදියට දැන් ගිහිලා නිවාඩු ගත කරන එක නවත්තන්න කියලා. තමන්ගේ ළමයින්ට උගන්වන්න තමන්ට බේත්හෙත් ගන්න යන බොහොම නිලධාරීන් පිරිසක් ඉන්න බව අපි දන්නවා. ඒයට කියන්න දැන් රට වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න කියලා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ඒගොල්ලන්ට මැදිහත් වෙන්න කියන්න. ඒ වගේම සංචාරක අමාත්‍යාංශේ විදේශ කටයුතු අමාත්‍යාංශේ මේ වෙනුවෙන් මැදිහත් වෙලා කටයුතු කරන්න. දැන් සංචාරක ව්‍යාපාරයේ වෙනුවෙන් මේ මහන්සිය දරුවොත් තමයි අපේ රට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ රටේ තිබුණු එකම හොඳ ආදායම් මාර්ගයේ බවට පත් වෙලා තිබුණ සංචාරක ව්‍යාපාර. අනිත් අංශ වලින් කඩා වැටෙන වෙලාවේ සංචාරක ව්‍යාපාරේ වර්ධනයක් තිබුණා. ඒ වර්ධනය ඇති කරගන්න දැන් තමුන්නාසලා වැඩපිළිවෙළ සකස් කරන්න ඕන. ඔය නිදාගෙන ඉන්න ඒ වගේම ලෙඩ වෙලා ඉන්න අය කට්ටිය නැගිටවල නැත්නම් ඒ අය මේ පැත්තට ගෙන්නගෙන නැවත ඒ හොඳ අය ඒ තානාපති කාර්යාල වලට යොදවලා අදාළ අංශ වලට යොදවලා සංචාරක ව්‍යාපාරේ වහාම ප්‍රවර්ධනය කරන්න. දැන් මේ රටේ ආයේ ඇවිදින්න පුළුවන්. දැන් ගිහලා බැලුවම හෝටලයක එක සුද්දෙක් දකින්න නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැතුව කටයුතු කරන්න කියන ඉල්ලීම කරන. ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මේ යෝජනා 11ක් ඉදිරිපත් කරා. මේක අපේ වෙන්න ඕනේ නැහැ. තමුන්නාසලගේ යෝජනා බවට පත් කරගන්න. සියලු පක්ෂවල යෝජනා බවට පත් කරගන්න. අපිට උමනා වෙලා තියෙන්නේ මේ රටේ මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. දැන් අපි තව වැඩකට අත තියෙනවා. ඒ තමයි අපේ කණ්ඩායම මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා. අපි අමාත්‍යාංශ ටිකක් බෙදලා දෙන්නම් තමුන්නාසල හදලා දෙන්නම්. ඒතර ඕන කෙනෙක් දාගන්න. මේ රටේ තාම හැමදාම කතා කරාට විද්‍යානුකූල පදනම් මත අමාත්‍යාංශ ටික වෙන් කරලා කවදාවත් කටයුතු කරේ නැහැ. අධ්‍යාපනයේ මහා මාර්ගය එකට දාගන්න. තව ඒවා තව පැත්තට දාගන්න. එහෙම නොවෙන්න අපි හදලා දෙන්නම් අපේ කණ්ඩායම් මැදිහත් වෙලා විද්‍යානුකූලව අමාත්‍යාංශ 30 අපි හදලා දෙන්නම්. ඊළඟට තියෙන්නේ ඒවට පුද්ගලයෝ නම් කරගන්නේ. දැන් ඒ නිසා තමයි සමහර ඇමතිවරු ඇහුවොත් මේ ආණ්ඩුවේම කිසි වැඩක් කරන්නේ නැහැ කියනවා. Tamanට කිසි බලයක් නැහැ කියනවා. තව කට්ටියකට කරගන්න බැරි තරමට වැඩ තියෙනවා. ඒ වගේම කිසිම ගැළපීමක් නැතුව තියෙනවා. ආයතන බෙදීමේදී එහෙම තියෙනවා. ඒ නිසා ඒ වගේ තත්ත්වයක් ඇති නොවෙන්නත් අපි කටයුතු කරන්න. අපිට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපි හැම වෙලාවෙම කියපු දේ තමයි අපිට ඕන රට ඉස්සරහට ගෙනියන්න. අපිට ඊළඟ සැරේ දේශපාලනේ කවුද බලයට පත් වෙන්නේ කවුද ජනාධිපති වෙන්නේ කවුද අගමැති වෙන්නට වැඩිය අපිට වැදගත් වෙන්නේ කවුද රට ඉස්සරහට ගෙනියන්නේ කියන එක පිළිබඳව අපි බලාපොරොත්තු වෙන්නේ වැඩපිළිවෙලක් අපිට පුද්ගලය වාදී ගැටලුවක් නෙමෙයි තියෙන්නේ අපිට ඕන වැඩපිළිවෙලක් හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන එක පිළිද්දිහා තමයි අපි බලාගෙන ඉන්නේ අපි මේ යන රටා පිළිබඳව අපේ සතුටක් නැහැ මේ මේ තියෙන ප්‍රශ්න අස්සේ මේ තියෙන ගැටුම් අස්සේ රටේ පාවාදීම් ඇති වෙනවනම් රටේ දේපළ විකුණලා කුණුකොල්ලට දෙන්න යනවනම් හොරකම් දූෂණ වංචාවලට සම්බන්ධ වෙනවනම් ඒවා මේ රටේ ජීවිත පරිත්‍යාග කරේ ඒ 300කට ආසන්න පිරිසට කරන ලොකුම අගෞරවය එසා සියලු වංචා දූෂණ නවත්තලා වියහියදම් පාලනය කරගෙන රට ඉස්සරහට ගෙනියන්න කවුරුත් අදිෂ්ඨාන කරගනිමු කියන ඉල්ලීම කරමින් මාණිනස්තුතියි